ගරු මලිත් ජයතිලක මැතිතුමා, 19
ඊයේ දිනේ මම පාර්ලිමේන්තු සභාගර්භයේ නැති අවස්ථාවක ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා මා සම්බන්ධයෙන් යම් චෝදනාවක් එල්ල කරලා තිබුණා. ඊයේ රාත්‍රිය සහ අද උදේ වෙනකොට විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවල විශාල මාධ්‍ය ඉද කටකුත් ඒ වෙනුවෙන් සැපෙලා තිබුණා. ඒ තුළ මට යම්කිසි මගේ කීර්තිනාමයට සහ හානියක් වෙලා තියෙන ආකාරයක් මට පෙනී ගියා. ඒ අනුව නිවැරදි කර ගැනීම සඳහා මගේ පැත්තෙන් මට යම්කිසි ප්‍රකාශයක් කිරීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් බොහොම ස්තුතිවන්ත වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඊයේ මා පාර්ලිමේන්තුව නොසිටි අවස්ථාවක ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා මා වෙත ඉතා බරපතල චෝදනාවක් එල්ල කරනු ලැබුවා. එමගින් එතුමා ප්‍රකාශ කර තිබුණේ නාවික හමුදාවේ නිලධාරීන් පිරිසකට එරෙහිව දැනට සිදුවමින් පවතින පොලිස් අපරාධ විමර්ශනයක් නවතා දමන ලෙසට මා පොලිස්පතිවරයාට තර්ජනයක් හා බලපෑමක් එල්ල කර ඇති බවයි. ගරු නියෝජ කතානායකතුමනි, දැනට අත්අඩංගුවේ සිටින නාවික හමුදාවේ බුද්ධ්‍යංශ නිලධාරියෙකු වන ලුතිනන් කමාන්ඩර් ධම්මික අනිල් මාපාගේ ඥාතින් පිරිසක් පැමිණ මාහට කියා සිටියා. එම බුද්ධිආංශ නිලධාරියා නොකළ වරදක් වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සමස්ත විමර්ශන ක්‍රියාවලියම වෙනතකට හරවමින් සිටින බව, කුමක්ද ඒ පරීක්ෂණය, එනම් තරුණියන් 5 දෙනෙකු පැහැරගෙන අතුරුදහන් කිරීම සම්බන්ධයෙන්? මාද මේ සම්බන්ධයෙන් වැඩි දොරටත් කරුණු සෙවීමේදී මාහට දැනගන්නට ලැබුණා ඉහත මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඍජු චෝදනා එල්ල වී තිබෙන්නේ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කර තිබූ සම්පත් මුණසිංහවත් නේවි සම්පත් වෙතට බවයි. සැබවින්ම මෙම තරුණයන් 5 දෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් සමාජයේ ඇති මතය හා මා දරන මතය අතර වෙනසක් නැත. එය කිසිසේත්ම සිදු නොවිය යුතු අපරාධයකි. පරීක්ෂණයට අදාළ පරීක්ෂණයට අනිසි බලපෑමක් කරමින් පොලිස්පතිවරයාට තර්ජන කර එම පරීක්ෂණය නතර කර දමන ලෙසට බලකර සිටියායයි කරන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයකි, බොරුවකි. නමුත් මා විසින් සොයා බලනු ලැබූ කරුණ අදාළ වන්නේ වෙනත් සිද්ධියක් සම්බන්ධයෙන්. ඒ අන් කිසිවක් නොව වැලිසර නාවික හමුදා කඳවුර තුළ තිබුණ කැබලි කරන ලද වෑන් රථයට අදාළ පරීක්ෂණයට යයි කියමින් එම කඳවුරේ එවකට සිටි බුද්ධ්‍යංශ ප්‍රධානියා වන ලුතිනන් කමාන්ඩර් අනිල් මාපා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉහත තරුණයන් පැහැර ගැනීම, කප්පම් ඉල්ලා සිටීම හා අතුරුදහන් කිරීම යන සිදුවීම් හා බුද්ධ්‍යංශ නිලධාරී මාපාගේ සිදුවීම අතර කිසිදු තාර්කික හරයාත්මක හෝ සිද්ධිමේ සම්බන්ධතාවයක් නොමැති බව මම අවධාරයෙන් ප්‍රකාශ කරමි. තරුණයන් පහර ගැනීමට අදාළ මූලික චෝදනා එල්ල වී ඇති පුද්ගලයා බේරා ගැනීම සම්බන්ධයෙන් යම් කුමන්ත්‍රණයක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවට සැක සිතනවා. මෙම කුමන්ත්‍රණකරුවන් විසින් උත්සාහ කරමින් සිටින්නේ මා විසින් පෙර සඳහන් කළ වැලිසර නාවික හමුදා කඳවුරේ කැබලි කර තිබූ වාහනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නිලධාරියා කරපිටට තරුණයන් පැහැරගන්නා ලදැයි චෝදනා එල්ල වී ඇති අපරාධයේ වගකීම තමන් සතු අධිකාරී බලය යොදවා බලහත්කාරයෙන් පැටවීමයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මාහට ලැබී ඇති තොරතුරුවලට අනුව මෙම සිද්ධි දෙක එකට සම්බන්ධ කිරීම සඳහා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව සතුව කිසිදු ඍජු සාක්ෂියක් නොමැති බව ප්‍රකාශ කරන අතර තරුණයන් පහර ගැනීමේ චෝදනාවට වගකිය යුතු ප්‍රධාන පුද්ගලයා නිදොස්කොට ඒ වෙනුවට යුද සමයේ කොළඹ නගරයේ ආරක්ෂාව වෙනුවෙන් දැවන්ත කාර්යභාරයක් ඉටු කළ නාවික හමුදාවේ නිල බුද්ධ්‍යංශ නිලධාරීන් මතට එහි වගකීම පැවරීමට උත්සාහයක් මේ වෙනුවට සිදුවමින් පවතින බව මා ප්‍රකාශ කරනවා. මා විසින් යම් කරුණු සොයා බැලීමක් සිදු කළේ යම්කු චෝදනා කරන්නේ නම් එය සිදුවන්නේ ඉහතිකි අවංක හා යුද්ධයේදී කැපවී ක්‍රියා කළ බුද්ධ්‍යංශ නිලධාරීන්ගේ පැවැත්ම උදෙසා බවත්, ඒ කිසිසේත්ම නේවි සම්පත්ගේ ක්‍රියාවන් සාධාරණී කිරීමට හෝ ඔහු එම වගකීමෙන් නිදහස් කර ගැනීමට නොවන බව ප්‍රකාශ කරමි. විශේෂයෙන්ම අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාගේ ප්‍රකාශය තුළින් මෙම ගරු සභාවටත් රටේ ජනතාවටත් සන්නිවේදනය වූ වැරදි පණිවුඩේ වූයේ මා නේවි සම්පත් වෙනුවෙන් පෙනී සිටින අයකු බවයි. එය වහ නිවැරදි විය යුතුයි. ගරු කතානායකතුමනි, මා විස්තර කරමින් සිටින සමස්ත සිද්ධි දාමයට අදාළව කරුණු සලකා බලන
අවසන් කරනවා නම් හොඳයි.
අරුණු සලකා බලන කල ඉන් එක් පාර්ශවයකට අයත් වන්නේ යුදමය සමයකේ නාවික හමුදාවේ නිල කාර්යන්හි නිරතව සිටි බුද්ධ්‍යංශ නිලධාරීන්ය. ඔවුන් ආරක්ෂා කිරීම හෝ ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමේ වගකීම ශ්‍රී ලංකා රජයේ සතු වගකීමකි. ගරුණ කතානායකතුමනි, නියෝජ කතානායකතුමනි, මා දැඩිව විශ්වාස කරන්නේද අප සතු තොරතුරුවලට අනුව තහවුරු වන්නේද ලුතුනන් කමාණ්ඩ අනිල් මාපා අයත් වන්නේ මෙම කුලකේට බවයි. මා විසින් යම් දෙවන පාර්ශ්වයන්නේ රටේ නීතිය මෙන්ම ජාත්‍යන්තර මානුෂීවාදී නීතියද අමුඅමුවේ උල්ලංඝනය කරමින් සිදු ඇති තරුණයන් අතුරුදහන් කිරීමේ සිදුවීමයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කනගාටුවට කරුණාවන් දැන හෝ නොදැන නියමෙන් හෝ අනියමෙන් ඍජුව හෝ වක්‍රව ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා නියෝජනය කරන්නේ හා ආරක්ෂා කරන්නේ තරුණයන් පැහැර ගැනීමේ චෝදනාවට මූලික වූවන්ය. මා හොඳින් දන්නා ආකාරයට වැලිසර නාවික හමුදා කඳවුර තුළ තිබී සොයා ගන්නා ලද වෑන් රියේ කැබලි සමග තරුණයන් පස් දෙනා පැහැර ගැනීමේ ක්‍රියාව කිසිදු සම්බන්ධයක් නොමැත. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නාවික හමුදාවේ නිල ලියවිලි සියල්ලකම සඳහන් වන්නේ ඉහත කැබලි කර තිබූ මෝටර් රථය LTT සිවිදන සය ගැනීමේ ප්‍රහාර සඳහා යොදාගත් වාහනයක් බවත්, එලෙස කැබලි කිරීමට හේතුව පුපුරන් ද්‍රව්‍ය ඉතා සූක්ෂම ලෙස සංගවා තිබූ තබා ඇද්දයි සොයා බැලීමට සඳහත්ය. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මා විසින් සිදු කළේ එම නාවික හමුදාවේ නිල වශයෙන් ක්‍රියාත්මක වූ බුද්ධි නිලධාරීන් පත්ව සිටින අවාසනාවන්ත තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සොයා බැලීම පමණයි. එය වරදක් වන්නේ කෙසේදයි මා නොදැනෙමි. එසේම දැනට රටේ පවතින මූලික නීතිය අනුවත්, එනම් නිර්දෝෂී භාවයේ පූර්ණ නිගමනය පදනම් කරගෙන සලකා බලන කල බලන විටදී ඔවුන් පිළිබඳව සොයා බැලීමට බැලීම වරදක් නොවේ.
අවසන් කරන මෙතුමා, කාලේ
විනාඩියක් වගේ කාලයක් අවශ්‍ය වෙන නියෝජ්‍ය කතානායකතුමනි, මා කිසිදු ලෙසකින් හෝ නේවි සම්පත් නිදහස් කර ගැනීමට හෝ ඔහුට ඇති වරදකාරීත්වය අමකිරීමට පොලිස්පතිවරයා සමග කතා කර නොමැති බව වගකීමෙන් ප්‍රකාශ කරමි. අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා මට එරෙහිව කළ ප්‍රකාශයේදී හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතාගේ හා මහතාත් නාගනාදන් යන නම්ද සඳහන් කරනු ලැබුවා. නාගා යනු අතුරුදහන් වූ එම තරුණයන් තරුණයෙකුගේ පියා. ඔහු ෆීලික්ස් පෙරේරා මන්ත්‍රීතුමාගේ හිටපු ඇමතිතුමාගේ මහ ළඟම මිතුරෙක්. ඒ සියලු දෙනාම දන්නවා ඇත්තටම සිදුනේ කුමක්ද යන්න. අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා මෙලෙස දෝෂාරෝපණය එල්ල කරන විට කරුණු හොඳින් සොයා බලා එම චෝදනා එල්ල කිරීම සුදුසුයයි මම යෝජනා කිරීමට කැමැත්තෙමි. විශේෂයෙන්ම ගරු කතානායකතුමනි, මා ඉහතදී ප්‍රකාශ කළ කුමන්ත්‍රණකාරී ක්‍රියාවලිය මතු කරගත හැකි ලේඛන සාක්ෂියක් යම් අවස්ථාවකදී මේ අවස්ථාවේදී මා සභාගත කරමි. එය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය විසින් ගොනු කරන ලද නඩු අංක B300732 ඇල ඉරක් 9 දරන B වාර්තාව මා සභාගත කරමි. ඒ තුළින් පෙනී යන්නේ මෙම තරුණයන් පැහැර ගැනීමේ ක්‍රියාවලියේ මූලික වගකීම පැවරෙන පුද්ගලයාට එක් නීතියකුත් ඔහු සමග මෙම
කාලය ගොඩක් අරන් තිනවා.
පැහැර ගැනීම විනාඩියක් අඩු කාලයක් අවශ්‍ය වෙන්නේ පැහැර ගැනීමේ ක්‍රියාවට සම්බන්ධ වූයේයි චෝදනා ලබන රණසිංහ පේඩිගේ සුමිත් රණසිංහ හා තිලක රත්නගේ ලක්ෂ්මන් උදේකුමාර යන දෙදෙනාට තවත් නීතියක්ද චෝදනා කර ඇති නීතියකින්ද චෝදනා කර ඇති බන්ධමයි. ඒ අනුව ඝාතකයන්ට මරණ දඬුවම ලැබෙන දණ්ඩනීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ චෝදනා ගොනු කරන කල මෙම තරුණයන් පැහැර ගැනීම පිළිබඳව මූලික චෝදනාව එල්ලවන පුද්ගලයාට එම වගන්තිය යටතේ කිසිදු චෝදනාවක් නගා නොමැති බව මම මෙම ලේඛනය තුළින් තහවුරු වෙයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මා අවසන් වශයෙන් ප්‍රකාශ කරන්නේ ඉහත අතුරුදහන් වූ තරුණයන්ටත් දැනට සිරගතව සිටින ලුතිනන් කමාණ්ඩර් මාපාටත් එක විට සාධාරණ ඉටු කිරීමට යමෙකුට අවශ්‍ය නම් කළ යුතු එකම කාර්ය වන්නේ එම තරුණයන් පැහැරගත් නාවික හමුදා නිලධාරීන් නීතියේ රැහැනට හසුවන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පක්ෂපාතී නොවී සාධාරණ විමර්ශනයක් මෙහෙවීම පමණයි. බොහොම ස්තුතියි.
යෝජනා ක්‍රම දැනුම් දීම සහ දිනට නියමිත කටයුතු ගරු අධිකරණ ඇමතිතුමා 1, 2, 3 කියන කරුණු පිළිබඳව ඉදිරිපත් කිරීම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දින ඉදිරිපත් කරලා තියෙනවා 52ක් සහ රෙගුලාසි 2ක් මෙම ගරු පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම පිණිස.
මේ පනතේ සමහර වගන්ති පිළිබඳ කරුණු රාශියක් යළි සාකච්ඡා කරන්නට අවශ්‍යයි කියලා අද විවාදය පවත්වලා මේ පිළිබඳ ඡන්ද දිවිමසීම වෙන දවසකට ගන්න පුළුවන්ද කියලා එදා අපි කාරණේ ඔබතුමා නැවතලා රටට පැමිණෙනතුරු සිටින්න කියලා කිව්වේ. ඒකට එකඟ වෙනවා නම් ඒකාබද්ධ විපක්ෂය අගය කරනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙම රෙගුලාසිය සම්මත කර ගැනීම සඳහා පක්ෂනායක රැස්වීමේදී මුලදි 21 වෙනි දිනට නියමිත වෙලා I know not the bill I think that honorable member has made a mistake about it there is only one bill that is for the revocation of the deed of gifts on the ground of gross ingratitude yes there are two regulations
arrest orders
that's right there are two regulations one is a regulation where that I have published for the mutual legal assistance in between Sri Lanka and the state of Ukraine I think there is no issue about that also then the other matter the third one code of criminal procedure special provisions act number 3 of 2013 in fact that bill is not being debated today it is a statute existing law prevailing from 2013 and this special law was brought for a limited period of 2 years it was to be non-summary yes on the grievous on the serious offenses that the suspects could be detained by the police exceeding 24 hours up to 48 hours with the permission of the judicial officer this act had been in operation for a limited period of 2 years that was to be lapsed in March 2015 in terms of section 7 of the act I publish a gazette in 2015 February or March for a further extension of this statute for 2 years and that 2 year period will be lapsed in the course of this month and therefore that I have published another gazette at the request of the honorable attorney general and the police department to extend this statute for a period of further 2 years in fact this law was I think introduced by honorable Rauf Hakim in 2013 now here that we are seeking only the permission of the parliament for the further extension of 2 years and therefore that there is a constitutional issue as to whether we can debate anything about the contents this is the statute existing statute the only matter before the parliament is as to whether this could be extended for a further period of 2 years as it is and we have no right to make any amendments or variations
13 it expired after 2 years 2015
correct
again you extended for another 2 years
yes
it will expire this month
correct
so can we limit it to this month and then close the debate or you want another 2 years that is the where the issue comes
no what I suggest is in fairness to honorable Dinesh Gunawardena and the others who are having different views on the law I can suggest to this house that we can have this extended for a further period of 2 years because we at this stage we have no right this parliament has no right to make any amendment or any change to the existing law it is a matter as to whether it should be extended or not that's all but certainly that if there are other legal aspects where that honorable Dinesh Gunawardena is of the view that we must make some amendments to the law certainly that we can discuss it separately because no purpose of getting entangled with those issues in this debate because this is a limited issue as to whether it is to be extended or not certainly if there are some suggestion that certain laws to be varied or to be amended so that we are open so we can discuss with the party leaders and also with honorable Dinesh Gunawardena so we will have a different discussion on that matter if you propose any amendment certainly that we are willing to discuss it shall we do it on that basis honorable Gunawardena
metro
for approval today or will you give us a little time we can discuss
and
take it up for voting to take it up for approval that is approval can be after the debate we can take it up in the first week of April for approval as the honorable minister wants to move and explain all this we have no issue on that you can explain whether we can agree to discuss and come back in the first week of April that is what we
so
had
gone before the there, oversight as well no
there will be an issue because that as it is that the
government make oversight committee gaya
beg pardon
This has gone before the oversight as well, no?
Yes, this has gone before the oversight. And there is an honorable member that there is an issue, you know. The yes. During last 4 to 5 years, the police department and attorney general department had followed this law. As a result, in fact, I will come out with the statistics. The number of serious offenses that had been committed prior to the enactment of this law and after this, after 4 years, in fact, that roughly about 50% of the numbers have come down. That shows that this law has helped in the reduction of the crimes in the country. And therefore, that I think that all the honorable members of the parliament shall support this kind of a move, because this will not cause any prejudice to anybody.
Opinion expressed by some of the leading human rights activists, to be very frank, it has appeared in the newspaper. It is being canvassed all over. So I think the Honorable Minister, if you give time till first week of April, we can resolve this issue with you. Yeah, but you can go ahead with the debate. We have no objection to the debate.
No, my problem is, Honorable Deputy Speaker, that the debate is only on the extension. Nothing else that we can debate here.
Sir, I might mention this was a bill brought by the previous government. Mm.
Yeah.
We are only seeking time to extend, but I never gave a promise to Mr. Dinesh Gunawardena to postpone the vote. I said when the Honorable Minister comes, I will put it to him, and if he agrees, I am agreeable.
Garu, Adhikaranathumage Stavare Mokada Me Ada Vivada Karala Avasan Karala Mada
Nattai Gazette Ekal Dana Garu Niyojya Kathanayaka Tumani
No, Eka Pahadila Vivada Karanga Yanne No
Garu Niyojya Kathanayaka Tumani Me Kaldama Thula Panate Thibena Adupadu Sada Ganima Pilibandawa යම් කිසි පරමාර්ථයක් ඉෂ්ට වෙනවා නම් කල් දැම්මට කමක් නැහැ. හැබැයි එහෙම පරමාර්ථයක් මේ විවාදය තුලදී කරන්නත් බෑ. දැනට මේ සීමා සහිත කාරණය වසර දෙකකට තව දීර්ඝ කරනවද නැද්ද කියන හේතුව නිසා මම ගරු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමාටත් යෝජනා කළේ මෙය වසර දෙකකට දික් කරලා මේ පනතේ යම් කිසි අඩුපාඩුකම් තියෙනවා නම් මානව අයිතිවාසිකම් පිළිබඳව ප්‍රශ්න මේ පිළිබඳව මේ පනතහරහ ඇති වෙලා තියෙනවා නම් අපි සාකච්ඡා කරලා ඒ පිළිබඳව සුදුසු සංශෝධනයකට ඉඩකඩ තියෙනවා ගරු කථානායකතුමනි. ඒ අනුව අද දින විවාදය මේ ආකාරයට පවත්වාගෙන යන්නයි කියලා මා ඔබතුමාට යෝජනා කරනවා. ඒ අනුව ගරු නියෝජ්‍ය කථානායකතුමනි අද දින තිබෙන මේ කාරණා තුනෙන් පළවෙනි කාරණේ තමයි අවලංගු කළ නොහැකි තෑගි ඔප්පු අවලංගු කිරීමේ පනත් කෙටුම්පත අනුමැතිය සඳහා ඉදිරිපත් කර ගැනීම. ගරු නියෝජ්‍ය කථානායකතුමනි මෙය අපේ රටේ විශේෂයෙන්ම දේපළ නීතිය සම්බන්ධව ඉතාමත් වැදගත් වන්නා වූ පනත් කෙටුම්පත. ඒකට හේතුව අපේ රටේ දේපළ නීතිය පිළිබඳව පවතින්නේ පොදු නීතිය. පොදු නීතිය විදිහට අපි සලකන්නේ රෝම ලන්දේසි නීතිය. රෝම ලන්දේසි යුගයේ මේ රටේ දේපළ සම්බන්ධව ඇති කරපු නීති අදටත් විශේෂයෙන්ම දේපළ නීතිය, බූදල් නඩු පිළිබඳව නීතිය, විවාහ දික්කසාද පිළිබඳව නීතිය, උරුම අයිතිවාසිකම් පිළිබඳව නීතිය මේ වගේ බොහෝ නීති ශේෂ්ත්‍රයන් කරා විහිදිලා තිබෙන්නේ පොදු නීතිය විදිහට රෝම ලන්දේසි නීතිය. දැන් මේ රෝම ලන්දේසි නීතියේ අද මේ පනත් කෙතුම්පතට අදාළ කාරණය වන්නේ සීමිත කරුණක්. ඒ තමයි යම් පුජ්‍යලයෙක් තමන්ට අයිති නිශ්චල දේපලක් අවලංගු කළ නොහැකි තෑගි ඔප්පුවකින් තවත් කෙනෙකුට පවරා දීමකදී ඒ පවරා දීමෙන් පස්සේ එම අවලංගු කළ නොහැකියයි කියන ඔප්පුව වුණත් අධිකරණයේ ඉදිරියේ යම් කාරණා ඔප්පු කිරීම තුලින් අවලංගු කිරීමේ නීතිමය බලය නීතිමය තත්ත්වය අපේ රටේ පිළි අරගෙන තියෙනවා. ඒ අනුව නිශ්චල දේපලක් තෑගි දුන් තැනැත්තෙක් එම තෑගි ඔප්පුව අවලංගු කර ගැනීම සඳහා නිසි අධිකරණ බලයක් තියෙන අධිකරණයකට ඉල්ලීමක් කිරීමේ හැකියාව තියෙනවා කරුණු තුනක් පදනම් කරගෙන. මේදී නිසි අධිකරණ බලය විදිහට අපි ගත්තොත් ගරු නියෝජ්‍ය කථානායකතුමනි 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත අනුව දිසා අධිකරණයක් තමයි සැලකෙන්නේ. දැන් මේ දිසා අධිකරණයට ඉදිරිපත් කරනු ලබන නඩුවකදී අවලංගු කළ නොහැකි තෑගි ඔප්පුවක් අවලංගු කිරීම පිණිස කරුණු තුනක් තියෙනවා. මේ කරුණු තුනෙන් එකක් ඔප්පු කරන්න ඕන. පළවෙනි එක තමයි තෑගි ඔප්පුව ලියා අත්සන් කරන අවස්ථාවේදී ඒ තෑගි ඔප්පුවට ඇතුළත් කර තිබූ යම් කොන්දේසියක් ලැබුම්කරු විසින් ඉටු කරනු නොලැබුවොත්, එහෙම නැත්නම් කොන්දේසි උල්ලංඝනය කිරීමක් සිදු කළහොත් තෑගි දීමනාකරුට තියෙනවා ඒ තෑගි ඔප්පුව අවලංගු කිරීමේ බලය. දෙවැනි කාරණේ තමයි තෑගි ලැබුම්කරුවෙක් එම තෑග්ග ලැබීමෙන් අනතුරුව තෑග්ග දුන්න පුජ්‍යලයාට එරෙහිව දැඩි අකෘතඥතාවයෙන් කටයුතු කළොත් තෑගි දීමනාකරුට අයිතියක් තියෙනවා ඒ තෑගි ලැබුම්කරුට දුන්න ඔප්පුව අවලංගු කරන්න. තුන්වෙනි කාරණේ තමයි තෑගි ඔප්පුව ලිය අත්සන් කරන වෙලාවේ තෑගි දීමනාකරුට දරුවෝ හිටියේ නැත්නම්, සුජාත දරුවෙක් හිටියේ නැත්තුව තෑගි ඔප්පුව ලිවීමෙන් පස්සේ සුජාත දරුවෙක් ලැබීම කියන කාරණය පදනම් කරගෙනත් මෙවන් වූ තෑගි ඔප්පුවක් අවලංගු කිරීමේ බලය තෑගි දීමනාකරුට තිබෙනවා. දැන් මෙම පනත් කැටුම් පත අදාළ වෙන්නේ මේ දෙවැනි කාරණය සම්බන්ධව පමණයි. තෑගි ලැබුම්කරුගේ බලවත් අකෘතඥතාවය පිළිබඳව කාරණය. මේ රෝමලන්දේසි නීතිය අපේ රටේ පොදු නීතිය ඉතාමත්ම පැහැදිලි ලෙස ගරු නියෝජ්‍ය කතානායකතුමනි අධිකරණය විසින් වරින් වර අර්ථ නිරූපණය කරලා නීතිය බොහොම පැහැදිලි තත්ත්වයක් තිබුණා. දැන් මේ නීතියේ පැහැදිලිව තිබුණ නීතිය බරපතල ප්‍රශ්නයක් බවට රටේ පත්වෙනවා, අපැහැදිලිතාවයකට පත්වෙනවා. අධිකරණය විසින් දෙන ලද නඩු තීන්දුවක තිබෙන දුර්වලතාවය වැරදි අර්ථ නිරූපණය නිසා. අද මේ පනත් කෙටුම්පත අපිට පාර්ලිමේන්තුවට ගේන සිද්ධ වුණේ අධිකරණ නිලධාරීන් විසින් නීතිය වැරදි විදිහට අර්ථ නිරූපණය කිරීමේ ප්‍රතිවිපාකයක් විදිහටයි. ඒකෙන් පැහැදිලි වෙනවා කරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ වගේ බරපතල කාරණයක් පිළිබඳව රටේ ඉහළ අධිකරණයකින් නඩු තීන්දුවක් දෙනකොට ඒ ඉතාමත්ම ප්‍රවේශංකාරීව දෙන්න ඕන නඩු තීන්දුවක්. ඒ වගේම අධිකරණ නිලධාරීන්ට නීතිය පිළිබඳව ගැඹුරු අවබෝධයක් තියෙන්න ඕන. ඒ නිසා තමයි රජයත් නිරන්තරයෙන්ම විනිශ්චයකාරවරුන්ට අධ්‍යාපනය ලබා දීම, පුහුණුව ලබා දීම, පුහුණු ආයතන පිහිටුවීම, මේ වගේ විශාල කාර්යභාරයක් ඒ කාලවලදී සෑම රජයකම ඒ වෙනුවෙන් ඉෂ්ට කරලා තියෙනවා. නමුත් සමහර අවස්ථාවලදී මේ වගේ අනපේක්ෂිත බරපතල ගැටලුවලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. අද මේ ගත්තොත් කෙනෙකුට කියන්න පුළුවන් ගරු කතානායකතුමනි, මේ හුදෙක් මේ දේපල තෑගි ඔප්පුවක් පිළිබඳව නඩු තීන්දුවක් විතරයි. හැබැයි මේකේ බලපෑම අපේ රටේ ආර්ථිකයට වෙච්ච හානිය මිලියන වලින් කෝටි වලින් බිලියන් වලින් මනින්න බෑ. ඒසා විශාල හානියක් අපේ රටට මේ නඩු තීන්දුව නිසා වුණා. මේ නඩු තීන්දුව දීලා තියෙන්නේ 2007 නොවැම්බර් මාසේ 30 වෙනිදා අභ්‍යාචනාධිකරණයේ නඩු තීන්දුවක්, මංගලික අයදිරිව සුමනාවතී කියන නඩු තීන්දුව. මේ එක නඩු තීන්දුවක් නිසා අපේ රටේ ආර්ථිකයට වෙච්ච හානිය මේ පහුගිය අවුරුදු 10 ඇතුළත බිලියන වලින් මනින්න බෑ. ඒක නිසා තමයි අපි අවුරුදු 10ක් ගිහිල්ලා හරි මේ පිළිබඳව අවධානය යොමු කරලා මේ නිවැරදි කරන්න උත්සාහ කරන්නේ. මේ ප්‍රශ්නේ මතුවෙන්නේ මෙතෙක් අපේ රටේ පොදු නීතියේ පැහැදිලිව තිබුණ නීතිය තමයි තෑගි ලැබුම්කරුවෙක් තෑගි දීමනාකරුට බලවත් ලෙස අකෘතඥව කටයුතු කරා නම් ඔහුට සමහරලාට අපහාස කරා වෙන්න පුළුවන්, පහර දුන්න වෙන්න පුළුවන්, අගෞරව කරා වෙන්න පුළුවන්. හැබැයි ඒක තෑගි දීම ඔප්පුව ලිව්වට පස්සේ වෙන්න ඕන. ඒ කරන ලද අකෘතඥතාවය ඉතාම බලවත් එකක් වෙන්න ඕන. දැන් මේ කාරණා දෙක ඔප්පු කළොත් තෑගි දීමනාකරුට හැකියාව තියෙනවා මේ ඔප්පුව අවලංගු කරන්න කියලා අධිකරණයෙන් ඉල්ලන්න. අවසානයේ මේ පිළිබඳව විනිශ්චයක් දීමේ බලය තියෙන්නේ දිසා විනිසුරුට. දැන් මේ නඩුවේදී අභ්‍යාචනාධිකරණයේ තීන්දුව කරනවා මේක උසාවියන්න ඕන නෑ, තෑගි දීමනාකරුටම ඔප්පුවක් ලියලා මේක අවලංගු කරගන්න පුළුවන් කියලා. මේක බරපතල කාරණයක්. කොහොමද මේක බරපතල වෙන්නේ? අපේ රටේ ආර්ථිකයේ සංවර්ධනයේ වේගය මේක නිසා හුඟක් ඇන හිටියා. හේතුව යම්කිසි දේපලක් සම්බන්ධව තෑගි ඔප්පුවක් පහුගිය අවුරුදු 30ක 40ක 50ක කාලය තුල වෙන්න පුළුවන්. ඒ අයිතිකරුට හිමිකම ලැබිලා තියෙන තෑගි ඔප්පුවකින් නම් ඒ දේපල සංවර්ධනය කරන්න ණයක් ලබා ගන්න මූල්‍ය පහසුකමක් ලබා ගන්න බැංකුවකට ගියපුවාම මූල්‍ය ආයතනයකට ගියපුවාම පෞද්ගලික පුද්ගලයෙක්ගෙන් ණයක් ගන්න හරි ඉදිරිපත් වෙච්ච වෙලාවට මේක ප්‍රතික්ෂේප කරනවා. හේතුව මේ වෙනුවෙන් ණයක් දෙන මූල්‍ය පහසුකමක් දෙන පුද්ගලයා දන්නේ නැහැ මේ පෙළපතේ තියෙන තෑගි දීමනාකරු ඉන්නවද නැද්ද කියලා. ඒ පුද්ගලයා තව අවුරුද්දකින් දෙකකින් තුනකින් මේ ණය දුන්නට පස්සේ මේ තෑගි ඔප්පු අවලංගු කරයිද නැද්ද කියලා දන්නේ නැහැ. ඒ නිසා පහුගිය කාලේ මුළු මහත් රටේ බැංකු පද්ධතිය අවිනිශ්චිත තත්ත්වයකට පත් වෙලා තිබුණා. බොහෝ වෙලාවට අපින් පවා ඒ මූල්‍ය ආයතන නීති උපදෙස් ගත්තම අපි උනත් උපදෙස් දුන්නේ මෙවැනි දේපළවලට ණය දෙන්න එපා. හේතුව ඒ මූල්‍ය ආයතනය ගන්න අවදානම ඉතාම බරපතලයි. ඒක නිසා කොළඹ නගරේ, තදාසන නගරවල, රටේ අනෙකුත් පළාත්වල ඉතාමත්ම වටිනා දේපළ අයිතිකරුවන්ට පහුගිය කාලේ සංවර්ධනය කරගන්න බැරි වුණා. මොකද මූල්‍ය පහසුකම් ගන්න බැරි නිසා. ඒ නිසා මේක රටේ ආර්ථිකයට බලපාපු නඩු තීන්දුවක්. මේ බරපතල දෝෂය අපිට මගහරව ගන්නට මේ පනත් කෙටුම්පත අපි මේ ගරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පැවති රෝමලන්දේසි නීතියේත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒකත් අඩුපාඩු සහිතයි. දැන් ඒ තෑගි ඔප්පුවක් අවලංගු කර ගැනීමේ කාල පරිච්ඡේදය කොපමණ කාලයක්ද? අවුරුදු 10කට පස්සේද? අවුරුදු 30කට පස්සේද? අවුරුදු 50කට පස්සේද? ඒ කාල සීමාව පිළිබඳව සීමාවක් තිබුණේ නැහැ. ඉතින් ඒක රටකට අද කාලේ විශේෂයෙන්ම ගැළපෙන නීති තත්ත්වයක් නෙවෙයි. ඒක නිසා අපි මේ වර්තමානයේදී ඒ නීති තත්ත්වය නිවැරදි කිරීම තුළ අදට ගැළපෙන පරිදි නීතිය ඉදිරිපත් කරලා තියෙනවා. තෑගි ඔප්පුවක් බලවත් අකෘතඥතාවය මත අවලංගු කිරීමට ඉල්ලීම කළ හැක්කේ යමෙකුට අධිකරණයකට එම ඔප්පුව ලියා වසර 10ක් ඇතුළත පමණයි. වසර 10ක් ගත වුවාට පසු එවැනි නඩුවක් බාර ගන්න අධිකරණයට බලයක් නැහැ. දෙවැනි කාරණය, වසර 10ක් ඇතුළත නඩුව ගේන්න ඕන වගේම බලවත් අකෘතඥතාවයේ සිදුවීම වැනි යන නඩු නිමිත්ත පැන නැගී වසර 2ක් ඇතුළත ඒ නඩුව ඉදිරිපත් කරන්න ඕන. ඒ සීමාවල් දෙකට යටත් කරලා අපි මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ අභියාචනාධිකරණයේ නඩු තීන්දුව අභියෝගයට ලක් කරලා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරලා තිබුණා. ශ්‍රේෂ්ඨාධිකරණය එහි අවසර දීම leave to proceed have been rejected. That means the Supreme Court also has affirmed the judgment of the Court of Appeal and therefore all the original courts and all the courts below the Court of Appeal and the Supreme Court, all the courts had to follow this one. And we were waiting for some time. It took, of course, now 10 years. We were expecting the superior courts to correct this situation, to give the correct interpretation. But I have observed that there are several judgments that had been delivered on the subject matter, but there is no any solid clarification or proper interpretation by the Supreme Court or the Court of Appeal. Therefore, that we were compelled to bring this by way of a bill to make it a statutory law in our legal system, especially in the field of the law of property. ඉතින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ නීති තත්ත්වය යුක්තිය සාධාරණය ඉෂ්ට කිරීම සඳහා අත්‍යවශ්‍ය වන්නා වූ පනත් කෙටුම්පතක් විදිහට ගරු සභාවේ සියලු දෙනාගේ සහයෝගය මිට ලැබෙයි කියලා. දෙවනි කාරණය ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2005 අංක 25 දරන සාපරාදී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාවය දැක්වීමේ පනත යටතේ මා විසින් නිකුත් කරන ලද රෙගුලාසිය නියමය 2016 නොවැම්බර් 9 වෙනිදා. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ පනතෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ රටවල් සමග ඇති කරගන්නා වූ අන්‍යෝන්‍ය එකඟතා ගිවිසුම් මගින් සාපරාදී කටයුතු සම්බන්ධව තවත් රාජ්‍යයකින් අපිට ලබාගත යුතු අපිට අවශ්‍ය වන සහයෝගය ඒ රටෙන් ලබා ගැනීමත් ඒ රටට යම් කිසි සාපරාධී කාරණයක් පිළිබඳව පරීක්ෂණ කිරීම පිළිබඳව තොරතුරු සොයා ගැනීම සම්බන්ධයෙන් අපේ රටෙන් යම් කිසි සහයෝගයක් වුවමනා කරනවා නම් ඒ සඳහා ඒ රටට උදව් උපකාර කිරීමක් තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත නීති ප්‍රතිපත්තිය කුමක්ද කියලා මේ පනතේ අර්ථ නිරූපණය කරලා තියෙනවා. මේ අනුව මේ වන විටත් නියෝජ්‍ය කතානායක ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි ගිවිසුම් ඇති කරගෙන තියෙනවා රටවල් ගණනාවක් සමග. රුසියාව, චීනය, හොංකොං, එක්සත් අරාබි එමිර රාජ්‍ය, ඉන්දියාව, තායිලන්තය, බෙලරුස්, චීන සමූහාණ්ඩුව, බිම්ස්ටික් සහ සාක් රටවල් වලට අදාළ ගිවිසුම් මේ වෙන විට අපි අත්සන් කරලා තියෙනවා. සමහර ඒවා බොහොමයක් මේ පාර්ලිමේන්තුව අනුමත කරලා තියෙනවා. දැන් මෙම නියමය ඉදිරිපත් කරලා තියෙන්නේ 2016 අප්‍රේල් මාසේ 8 වෙනි දින ශ්‍රී ලංකා රජය යුක්‍රේනයත් සමග මේ සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහාය ලබා ගැනීම සඳහා අත්සන් කරන ලද ගිවිසුමට ගරු පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගන්න. ඉතින් මේ පිළිබඳව මේ කාරණා පිළිබඳව මීට පෙර රුසියාව, චීනය, හොංකොං, එක්සත් එමිර අරාබි රාජ්‍ය, ඉන්දියාව වගේ රටවල් එක්ක ඇති කරගත්ත ගිවිසුම් වලට අපි අනුමැතිය ලබා ගැනීමේදී දීර්ඝ වශයෙන් මේ පාර්ලිමේන්තුවේ මීට අදාළ නීතිමය තත්ත්වයන් විවාදයට බඳුන් වෙලා තිබෙනවා. ඒ අනුව එම රෙගුලාසිය අනුමත කර ගැනීමට ගරු පාර්ලිමේන්තුවේ සහයෝගය මම බලාපොරොත්තු වෙනවා. තුන්වෙනි කාරණයත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙයත් නියෝගයක්. 2013 අංක 3 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ විශේෂ විධි විධාන පනතේ 7 වෙනි වගන්තිය යටතේ අධිකරණ ඇමතිවරයා විසින් කරන ලද නියෝගයට ගරු පාර්ලිමේන්තුවේ අනුමැතිය අපි බලාපොරොත්තු වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ විශේෂයෙන්ම යුද්ධයෙන් පස්සේ මේ රටේ සාමකාමී වාතාවරණයක් ඇති කරන්න, සිවිල් පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න, අපේ රටේ සිදුවෙන එදිනෙදා සිදුවෙන මහා බරපතල ගණයේ අපරාධ සංඛ්‍යාවන් අඩු කරන්න ඌමනා කියන සාකච්ඡාව දිගින් දිගට පැවතුණා. ඒ අනුව 2013 අංක 2 දරන මේ පනත මගේ පූර්වගාමී ගරු ඇමතිතුමා රවු ෆකින් ඇමතිතුමා අධිකරණ ඇමතිතුමා විදිහට ඉදිරිපත් කළා. මේ පනතේ තිබුණ විශේෂ ලක්ෂණය තමයි මේ පනත ක්‍රියාත්මක වෙන්නේ අවුරුදු 2කට. ඒක අත්හදා බැලීමක් විදිහට ගෙනාපු පනතක් විදිහට තමයි ඒකෙන් පැහැදිලි වෙන්නේ. ඒ අනුව මේ පනත අවුරුදු 2ක් තුල ක්‍රියාත්මක වුණා. ඒ අවුරුදු 2 අවසන් වීමට નિયમિતව තිබුණා 2015 මාර්තු. ඒ අනුව 2015 මාර්තු මාසෙදී මම අධිකරණ ඇමතිවරයා විදිහට තවත් වසර 2ක කාලයක් මේ පනතේ ක්‍රියාත්මක වීම දීර්ඝ කිරීම සඳහා අවසර පැතුවා. ඒ පිළිබඳව ඒ අවස්ථාවේදීත් මේ ගරු පාර්ලිමේන්තුව තුළ අපි දීර්ඝ වශයෙන් වාද විවාද පවත්වන්නට යෙදුණා. ඒ අනුව එම අවුරුදු 2ක කාල සීමාව දැන් අවසන් වෙලා අවසන් වෙගෙන එන්නේ. ඒ අනුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම තව වසර 2ක් සඳහා අවසර පතනවා ගරු පාර්ලිමේන්තුවේ. මේ පනත පිළිබඳව මුලදී හරි විශාල බයක් තිබුණා. විවස්ථාදායකය තුළ, සිවිල් සමාජයේ ජනතාව තුළ විශාල බයක් තිබුණා. මේ නීතිය වැරදි විදියට යොදාන්න පුළුවන්. මේක that law can be abused. And there can be victims without any lawful reasons. ඉතින් මේ කාරණා පිළිබඳව අපි පැහැදිලි කරා. ඒ අනුව මේ පනතෙන් ආවරණය වෙන්නේ සෑම අපරාධයක්ම නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බරපතල අපරාධ විතරයි. එතකොට මේ බරපතල අපරාධ මොනවද කියලා මේ පනතේ උපලේඛනයේ සඳහන් කරලා තියෙනවා. දණ්ඩ නීති සංග්‍රහයේ 102, 103, ඒ වගේ 196 මිනිමැරුම, මිනිමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය, මිනිමැරීමට තැත් කිරීම, මිනිමැරීම සඳහා අපහරණය කිරීම, පැහැර ගැනීම, අයිතු ලෙස සිර කර තබා ගැනීමේ චේතනාවෙන් යම් තැනැත්තෙකු අපහරණය කිරීම හෝ පැහැරගෙන යාම, බරපතල තුවාල කිරීම, මාරක ආයුධවලින් සන්නද්ධ කල්ලි කොල්ල කෑමට තැත් කිරීම යනාදී බරපතල කරුණු, උපපූර්ණ ද්‍රව්‍ය භාවිතා කිරීමෙන්, පීඩාකාරී ආයුධ භාවිතා කිරීමෙන් ඔතුවක්කු භාවිතා කිරීමෙන් සිදු කරන ලද වැරදි මෙන්න මේ වගේ බරපතල ගණනේ අපරාධයන් තමයි මේ පනතෙන් ආවරණය වෙන්නේ. මේ පනත පැය විසිහතර චූදිතයකු නැතන් සැකකරුවකු රඳවා ගැනීමේ කාලය මේ මගින් ස්වංක්‍රීව පැය 48ක් වෙන්නේ නෑ ගරු නියෝජ්‍ය කතානායකතුමා. ඒ සඳහා ගරු මහේස්ත්‍රාත්තුමාට කරුණ ඉදිරිපත් කරලා පැය 48ක නොවැඩි කාලයක් සඳහා තමයි මේ කාරණය මේ පනතේ ක්‍රියාත්මක භාවය බලපාන්නේ. අපි දකිනවා මේ පනතේ සාර්ථක භාවයක්. මේ අත්හදා බලන්ඩ ගෙනාපු පනතක් වුණත් මේ සාර්ථක භාවයක් අපි දකිනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ මට පැහැදිලි කරන්න පුළුවන් මේ පහත දැක්වෙන සංඛ්‍යාලේඛනවලට අනුව 2012දී අපේ රටේ මිනිමැරුම් 646ක් තිබිලා තියෙනවා. වාර්තා වෙලා තියෙනවා. මිනිමැරීමට ඇටෙම්ප්ටඩ් හොමිසයිඩ් මිනිමැරීමට තැත් කිරීම් 227යි. සොරකම් 6552යි. ගෙවල් බිඳීම් ඇතුළු සොරකම් 16763යි. දැන් මේ පහුගිය වසර පහට අදාළ මේ ලේඛනය ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම සභාගත කරන ඔක්කොම කියවන්න වෙලා මදි නිසා හැබැයි මම සංසන්දනයක් කරලා පෙන්නනවා මේ අපරාධ මේ පනතේ ක්‍රියාකාරීත්වයේ දායකත්වයේ අපරාධ සංඛ්‍යාව අඩු කරගන්න. ඒ අනුව 2012දී 646ක් වෙච්ච මිනිමැරුම් සංඛ්‍යාව 2016 අවසාන වෙනකොට 393කට අඩු වෙලා තියෙනවා. ඒකම මිනිමැරීමට තැත් කිරීම 2012 227යි 2016 117කට අඩු වෙලා තියෙනවා. සොරකම් 2012 6552යි එය 2669 දක්වා 2016 අඩු වෙලා තියෙනවා. ඒ වගේම ගෙවල් බිඳීම් සහ සොරකම් 2012 16763යි එය 2016 වෙනකොට 8133ක් දක්වා අඩු වෙලා තියෙනවා. ඒ අනුව මේ සමස්ත බරපතල ගණයේ අපරාධවල අඩුවීම මෙන්න මේ ආකාරයට වාර්තා වෙනවා. 2012 57162යි. 2013 55349යි. 2014 50962යි. 2015 40160යි. 2016 28546යි. දැන් ගරු නියෝජ්‍ය ගරු කතානායකතුමනි දැන් පැහැදිලිව පේනවා 2012 57000 තමයි 2016 28000 දක්වා අඩු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ 55%කට වැඩි ප්‍රමාණයක් බරපතල ගණේම අපරාධ අඩු වෙලා තියෙනවා. හැබැයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙම සංඛ්‍යාලේඛන මේ 100%ක්ම මේ පනතේ බලපෑම මත සිදු නැයි කියන කාරණයක් නෙවෙයි මම කියන්නේ. මේකට තවත් බලපාපු කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි මේ බරපතල සොරකම් කියන අපරාධයේ මූල්‍ය වටිනාකම 2014 වෙනකොට තිබිලා තියෙන්නේ රුපියල් 5000යි. එය 2015දී රුපියල් 25000 දක්වා වැඩි කරලා තියෙනවා. එතකොට ඒ ගණයේ යම්කිසි ප්‍රමාණයක් ඒ 5000 25000 අතර යම්කිසි ප්‍රමාණයක් මේ සංඛ්‍යාලේඛන වලින් ඉවත් වීම නිසා ඒකේ බලපෑමකුත් මෙතෙන්ට ඇවිල්ලා තිනවා. ඒක නිසා පූර්ණ වශයෙන්ම මේ නිවැරදි 100%ක් මේ සංඛ්‍යාලේඛන මත අපිට යැපෙන්න බැරි වුණාට 90%කට වැඩි ප්‍රතිශතයක් මත අපිට මේ සංඛ්‍යාලේඛන මත යැපෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ අනුව අපිට අද දිනේ යෝජනා කරා ඒකාබද්ධ විපක්ෂයේ මේ පිළිබඳව යම්කිසි කාරණා තියෙනවා කියලා සාකච්ඡා කරන්න මානව හිමිකම් පිළිබඳව. ඒක ගැන කිසිම ගැටලුවක් නැහැ. අපි යහපාල නාණ්ඩුව විදිහට බොහොම විවෘතයි. අපි සූදානම් ඒ පිළිබඳව සාකච්ඡා කරන්න පනත යම් සංශෝධන අවශ්‍යයි කියලා කියනවා නම් අපිට පුළුවන් ඒ පිළිබඳව සාකච්ඡා කරලා අපේ අරමුණ වෙන්නේ මේකේ උපරිම වශයෙන් රටේ ජනතාවට යුක්තිය සාධාරණ ඉෂ්ට කිරීම. ඒ සඳහා ආණ්ඩු පක්ෂයටයි විපක්ෂයටයි කියලා වගකීම් දෙකක් තියෙන්න බෑ. සියලු දෙනා පාර්ලිමේන්තුවේ නියෝජිතයෝ, ජනතා නියෝජිතයෝ. ඒ නිසා අපි බොහොම විවෘතව මේ පිළිබඳව සාකච්ඡා කරන්න සූදානමින් ඉන්නවා. ඒක මේ මානව හිමිකම් පිළිබඳව ප්‍රශ්නය අද දින ඒකාබද්ධ විපක්ෂයෙන් මතු කරපු නිසා ඒ පිළිබඳවත් යම් කාරණයක් දෙකක්
කාලය නම්
ඒක ප්‍රශ්නයක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි සභානායකතුමත් එක්ක කාලේ අපි ඇජස් කරගන්න එකඟ වෙලා තියෙන්නේ.
හොඳයි.
මානහිමිකම් පිළිබඳව ඒ කාරණය ගැනත් යමක් සඳහන් කරන්නට ඕන. ඔබතුමා අපි කවුරුත් දන්නවා අපේ රටේ තිබුණා ලෝකේ තිබුණ දරුණුම ත්‍රස්තවාදී යුද්ධය
2018 අපේ විනාඩි 10ක් තියෙනවා දිවාහාරයට.
ඔව්.
ඩග්ලස් දානන්ද මැතිතුමාගේ විනාඩි 10ක් තියෙනවා. ඔබතුමා ගන්නවන්නේ එක්ක සම්පූර්ණ කාලය ගන්න නැත්නම් ඔබට කාලය දිවාහාරයෙන් පස්සේ තමයි ගන්න වෙන්නේ. කොහොමද කරන්නේ?
ඔව් මම මේ 10 අරගෙන පිටිස් එහෙම මදි වුණොත්
we are winding up for the lunch is it?
Yes. Then after that I will start.
You want to, no then your time is over. Another 10 minutes time your time will be over.
Yeah, I will try. I will try that. What happened to the electricity?
We can go on. Go ahead. Yeah.
Can I go ahead?
Yes, please.
Then, Karu Niyonja Kathanayaka Thumani, ape rate pavathuna yuddhaya, trasthavadi yuddhaya kaaleedi, මානහිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව ප්‍රශ්නය ජාත්‍යන්තරයෙන් මතු කරනවා දේශීය වශයෙන් කතා කරනවා අපි නීති ශාස්ත්‍රයේ අරගෙන බලපුවාම මේ ප්‍රශ්නය පිළිබඳව වැඩි වගකීමක් නීති සම්පාදකයන් වෙත පැවරලා තියෙනවා අධිකරණ අමාත්‍යාංශය වගේම නීති සම්පාදනය කිරීමේ බලය තියෙන මේ පාර්ලිමේන්තුව වෙත පැවරලා තියෙනවා අපි මේ යුද්ධය අවසන් වීමත් සමගම ජාත්‍යන්තර සංවිධානත් එක්ක එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්ක ඒ වගේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවත් එක්ක නොයෙකුත් එකඟතාවයන් නොයෙකුත් ගිවිසුම් නොයෙකුත් අවබෝධතාවයන් වලට අපි ඇවිල්ලා ඉන්නවා. මේ පිළිබඳව ඒ යුද සමයේ මානව හිමිකම් පිළිබඳව සුවන යාන්ත්‍රණයක් අවශ්‍යයි කියන කාරණය මේක මතුවෙනවා 2009 අපි දකිනවා මේක ජාත්‍යන්තරයෙන් මතු කරනවට වගේම ශ්‍රී ලංකා රජය 2009 මැයි මාසේ 23 වන දින ගිවිසුමක් අත්සන් කිරීම තුලින් මීට ජාත්‍යන්තරයට නීතිමය පදනමක් සපයලා තියෙනවා. ඒකම ඒ ගිවිසුම පාවිච්චි කරලා දරුස්මාන් කමිටුව හරහා වාර්තාවක් ඉදිරිපත් කිරීම තුළ මේ තවත් බරපතල කාරණයක් බවට පත් කරගෙන තියෙනවා. දැන් එක පැත්තකින් අපිට කියනවා සංහිඳියාව මේ රටේ අවශ්‍යයි කියලා. එක්සත් ජාතීන්ගේ සංවිධානයවත් යුරෝපීය සංගමයවත් ලෝකේ වෙනත් සංවිධානයක් හෝ රටක් කිව්වත් නැතත් ශ්‍රී ලාංකික පුරවැසියෝ විදිහට අපි කාටත් මේ රටේ සංහිඳියාව වුමනා කරලා තියෙනවා. ඒක නිසා සංහිඳියා යාන්ත්‍රණයට යුද්ධය පැවති යුද්ධය අවසන් වූවහම පැවති රජය යම් උත්සාහයක් දැරුවා. අපි ඒකේ දැක්කේ නැහැ ප්‍රගතිශීලී භාවයක් මොකද ඒ සඳහා අවශ්‍ය රාජතාන්ත්‍රික භාවයක් ඒ ආණ්ඩුවට තිබුණාද කියලා ප්‍රශ්නයක් අපිට තියෙනවා. ඒ නිසා බොහෝ රාජ්‍ය සංවිධාන සමහර රාජ්‍යයන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවා සමහර වෙලාවට අපේ රටට අහිතකර තත්ත්වයේ තීන්දුව තීරණවලට තල්ලු කරන්නට ඒ රජයේ තිබුණු ඒ රාජතාන්ත්‍රික විදේශ ප්‍රතිපත්තියේ තිබෙන නොගැලපෙන කම නිසා මේ ප්‍රශ්න අපිට මතු වුණා. අනිත් පැත්තෙන් අපිට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව කියනවා ට්‍රුත් සීකින් යාන්ත්‍රණයක් මිකනිසම් ෆෝ ට්‍රුත් සීකින් සත්‍ය සොයා ගැනීමේ යාන්ත්‍රණයක් අපිට ගේන්න ඕන. ඒ පිළිබඳව ඒ සත්‍ය සොයා ගැනීමේ යාන්ත්‍රණයට විදේශීය විනිශ්චයකාරවරුන් අවශ්‍යයි කියන මතය පෞගේ කාලය පුරාවට නොයෙකුත් අංශවලින් මතු කරනු ලැබුවා. ලෝකල් යස් ඕ යාන්ත්‍රණය යස් ජස්ටිස් යුක්තියට කිරීමේ කාරණයේදී විදේශීය විනිශ්චයකාරවරුන් ඇතුල් කරනවයි කියන කාරණය තමයි අපිට මේ මතු කරලා පෙන්නන්නේ. අපි බොහොම පැහැදිලිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට මේට අවුරුදු දෙකකට පෙර මේ වාර්තාව ඉදිරිපත් කරන්නට කලින් 2015 මාර්තු මාසෙදී අපි බොහොම පැහැදිලිව ඉදිරිපත් කරා අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන ආකාරයේ යාන්ත්‍රණ මේ රටේ හදන්න අපිට අයිතියක් නැහැ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තිබෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනය යටතේ විදේශ විනිශ්චයකාරවරුන්ට මේ රටේ කටයුතු කරන්න උපත් කිරීමේ ක්‍රියාවලියකට අපිට යන්න බෑ. එක නිසා එක පැත්තකින් ප්‍රශ්නයක් තියෙනවා. මානව හිමිකම් කමිටු, එක්සත් ජාතීන්ගේ සංවිධාන, යුරෝපීය සංගමය මේ ඔක්කොම අපිට කියන්නේ අපිට අපේ රටේ තියෙන ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න කියලාද? එතකොට මේ ව්‍යවස්ථාව පිළිබඳව දැනීමක් පවතිමින් ඒ යටතේ කළ නොහැකි දෙයක් කළ යුතුයයි කියලා අපිට යම් රටට බලපෑමක් කරනවා නම් ඒක අපේ රටේ ස්වාධීනතාවයට බරපතල ප්‍රශ්නයක්. අනිත් පැත්තෙන් සත්‍ය සොයා ගැනීමේ කොමිස් මහරහා යම් කාරණා ඉෂ්ට කිරීමේ වගකීම අපේ රට වෙත පැවරලා තියෙනවා. යුද්ධයෙන් බැටකාපු යුද්ධයෙන් අවතැන් වෙච්චා වෙන්න පුළුවන් යුද්ධයෙන් පීඩාවට පත් වෙච්ච අයට පුරවැසියන්ට මේ රටේ සාමාන්‍ය පුරවැසියන්ට යම් යම් සහන ලබා දීමේ වැඩපිළිවෙලකට රජය යා යුතුයි. ඒක ඕනම රාජ්‍යයක තියෙන වගකීමක්. නමුත් දැන් මේ රටේ තියෙන ප්‍රශ්නය මේ ස්වායෑම් තුළ අපි කියන්න මම කියන්නේ තමන්ගේ රාජකාරියෙන් පිට ගිහිල්ලා ත්‍රිවිධ හමුදාව හෝ පොලිසිය යම් කිසි නීති විරෝධී දෙයක් කරපු කාරණා ගැන නෙවෙයි. යුද්ධය පවතින සමයේදී සේනාධි නායකයා කවුරු හිටියත් ඔහුගේ වගකීම තමයි යුද්ධය ජයග්‍රහණය කරන්න අවශ්‍ය නීතිමය නියෝගය නිකුත් කරන එක. දැන් ඒ නීතිමය නියෝග නිකුත් කිරීම හරහා යුද්ධය අවසන් වුණාට පස්සේ රණවිරුව දඩයම් කිරීම සඳහා ජාත්‍යන්තර බලපෑම මත රජය වැඩ පිළිවෙලක් ගෙනියනවාය කියන මතයක් අපේ රටේ මාධ්‍යෙන් හදලා තියෙනවා. ඒ පිළිබඳව අපේ ස්ථාවරය බොහොම රජයක් විදිහට අපි පැහැදිලිව කියලා තියෙනවා. ජාත්‍යන්තරයට කියලා තියෙනවා, එක්සත් ජාතීන්ගේ සංවිධානයට කියලා තියෙනවා. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ නිර්මාණය කළ හැකි යාන්ත්‍රණයක් හරහා අපේ රටේ සංහිඳියාවේ මාවත සොයාගෙන යෑම අපි ආරම්භ කරලා තියෙනවා. ඒක නිසා තමයි විශේෂයෙන්ම මේ ආණ්ඩුව යහපාලන ආණ්ඩුව ආරම්භ වුණ ගමන්ම අධිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා ඒ මැතිවරණවලට පෙර ප්‍රකාශ කළා වගේ මේ වන විට අපි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ මෙහෙයුම් කමිටුව පිළිබඳව අද දිනෙත් පාර්ලිමේන්තු යම් යම් කරුණු සඳහන් කරන්නට යෙදුනා. අපි සතුටු වෙනවා මේ දේශපාලන පක්ෂ විදියට අපි අතර මොන මොන වාද විවාද ගැටලු මතු වුණත් අද මේ සියලු පක්ෂ එකට එකතු වෙලා රටේ සියලුම ජනතාවට ජාතික ආගමික භේදයකින් තොරව ශ්‍රී ලාංකික පුරවැසියෝ විදිහට තමන්ගේ ආත්මාභිමානය ආරක්ෂා වෙන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න අපි මූලික වැඩපිළිවෙල අපි සකස් කරලා තියෙනවා, කරගෙන යනවා. එතකොට ඒ කටයුත්තේදී හුඟක් අය තාම මේ හදලා නැති ව්‍යවස්ථාව පිළිබඳව රටේ ජනතාව නොමග යැවීම සඳහා නොයෙකුත් පටු දේශපාලන අරමුණු ඉලක්ක කරගෙන කරන කටයුතු තියෙනවා. ඒ නිසා සමහරු ඉදිරිපත් කරන මේ යෝජිත ව්‍යවස්ථාව ඒකීය ව්‍යවස්ථාවක් නෙවෙයි, මේක ෆෙඩරල් ව්‍යවස්ථාවක් කියලා. සමහරු මතයක් ඉදිරිපත් කරනවා මේකෙන් බුද්ධාගමට ලැබිලා තිබෙන නිසිතන නැත්නම් ප්‍රමුඛස්ථානය අහිමි කිරීමේ කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමා දන්නවා මේ කමිටුව බොහොම විවෘතයි. මේ කමිටුව අපි කවුරුවත් තාම කිසිදු තීරණයකට ඇවිල්ලා නැහැ. හැබැයි බොහොම පුළුල්ව මේ සියලු පක්ෂවල අද එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. ඒකීය ව්‍යවස්ථාවක් තුල බලතල බෙදීම බෙදා ගැනීම මේ රටේ සමගිය රැක ගැනීම වඩා සුදුසුයි කියලා. අනිත් පැත්තෙන් ගත්තම බුද්ධාගමට හිමි නිසිතැන බුදුදහමට ව්‍යවස්ථාවෙන් ලැබෙන්න ඕනයි කියලා අති උතුම් කාදිනල්තුමා පවා ප්‍රසිද්ධිය මාධ්‍ය ප්‍රකාශ කරලා තියෙනවා. අනිකුත් ආගමික නායකින් මේකට කිසිදු විරෝධතාවයක් දක්වලා නැහැ. ඉතින් මේ தත්වයේ යටතේ රටේ යහපාලනය, සියලු ජනතාවගේ ජීවිතවලට තිබෙන වැදගත්කම, ඒ වගේම තියෙන ඒ ගෞරවනීය භාවය ආරක්ෂා කරගෙන යාම සඳහා අවශ්‍ය මූලික නීති රාමුව විදිහට අපි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී ඒ සඳහා සියලු දෙනාගේ සහයෝගය ලබා දීම යුතුකමක් විදිහට අපි සලකනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉදිරියේ දිවාහරෙන් පස්සේ ඉදිරියේ තව විනාඩි 5ක් හෝ 10ක් මම කතා කරන්න බලාපොරොත්තු වෙමි.
දිවාහාරය සඳහා පාර්ලිමේන්තුව 1:30 දක්වාත් හිටුවා.